හිතින් උපද්දවලාම බලනවා කියලා දන්නවා. ඒ වුණාට ඉතින් ලෝකෙට බහි නැගම තමයි රස්නේ.
හිතින් උපද්දනවා කියලා දැනගත්තටම මදි. ඔව්. ඒක දැන් අපිට පිහිටලා හිටින්නේ නෑනේ. මොකද අපේ එහෙම වෙන්නේ අර පරණ පුරුදු බලවත් වෙනවා. අපේ සංසාර පුරුදු බලවත් නේ. දැන් දහම කොච්චර දැනගත්තත් ඒක පිහිටලා හිටින්නේ නෑ. පිහිටලා හිටින්න නම් ඒ බුදුහාමුදුරෝ පෙන්නන්නේ එකම දෙයයි සිහිය නුවණ. සිහියයි නුවණයි. සති සම්පජන්නකාරී හෝති කියන. එතකොට අපිට ඉතින් ওই දෙකම සාමාන්‍ය නැහැ. සිහිය පැවැත්වීමයි නුවණයි. ඉතින් සමහරු හිතනවා සිහිය පැවැත්වුවාම ඇති කියලා. සිහිය විතරක් නෙමෙයි. ඒ බුදුදහමේ තියෙනවා සිහිය එක්ක පවත්වන්න නුවණක්. ඒ නුවණ තමයි බුදු කෙනෙක්ගේ බුද්ධ දේශනා වලින් ඇහෙන්න ඕන, දැනගන්න ඕන එක. දැන් නිකම්ම සිහිය පිහිටුවට දැන් එහෙම නැත්තම් බුදුදහමක් අහලා නැති කෙනාට මඟපල ලැබෙන්න ඕනනේ සිහිය පිහිටුවට. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපි සතිපට්ඨානේ කියනකොට සමහර වෙලාවට අහන්න ලැබෙනවා සිහිය පිහිටුවනම් හරි කියලා. මේ මොහොතේ මේ වර්තමානයේ සිහිය තියාගෙන හිටියනම් හරි කියලා සමහර විට අහන්න ලැබෙනවා. ඒක බුද්ධ දේශනාව නෙවෙයි. බුද්ධ දේශනාවේ තියෙනවා සිහිය එක්ක නුවණ, සතිය එක්ක සම්පජාන. සතිපට්ඨාන සූත්‍රය ගත්තත් ආතාපි සම්පජානෝ කියලා කොටසක් එනවා. නිකම්ම සතිමා නෙවෙයි. ආතාපි කියන්නේ උත්සාහ කරන්න ඕන. මොකටද සතිමා කියන්නේ සිහිය පිහිටන්න. ඒ තව කොටසක් තියෙනවා නේ. සම්පජානෝ සතිමා. මේ සම්පජානය කියන එක නිකන් එන්නේ නැහැ කෙනෙකුට. ඒකට දහමක් අහලා තේරුම් ගන්නම වෙනවා. ඒක තමයි තව විදිහට කිව්වොත් සම්මා දිට්ඨිය පැත්ත. සම්මා දිට්ඨිය කියනකොට අපි දන්නවා කර්මඵල ගැන දැනගන්න එකත් එක සම්මා දිට්ඨියක්. ඒක ලෝකෙට අයිති කම්මස්සගතා සම්මා දිට්ඨිය. ඒ සසරේ යන හැටි. සසරේ යන ගමන යහපත් කරගන්න ඒක උදව් වෙනවා. හැබැයි සසරෙන් එතර වෙන්න, ලෝකෙන් එතර වෙන්න නම් ඒ සම්මා දිට්ඨිය මදි. ඒකට අවශ්‍ය වෙනවා මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. ඒ කියන්නේ චතුසත්‍ය සම්මා දිට්ඨිය. එතකොට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය එන ඒ සතර ඥානයක් තියෙනවා. මොනවාද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. එතකොට දැන් මාර්ගේ වඩන කෙනෙක් නම් තමන්ගෙන් අහන්න ඕනේ මට මේ ඥාන හතර තියෙනවද? නේද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඔය ඥාන හතර තිබුණොත් විතරයි සම්මා දිට්ඨි. අයං උච්චති සම්මා දිට්ඨි. මේ හතරට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒ ඥාන එකක් හරි අඩු නම් අපිට පිළිගන්න වෙනවා සම්මා දිට්ඨිය නැහැ. අපිට බුද්ධ දේශනාව මේ සතර ඥානය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට තමන්ට තමන්ගෙන්ම අහන්න පුළුවන් දැන් දුක්ඛේ ඥානං කියන එක තියනවාද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි දුකක් දන්නවා. ඒ දුකද බුදු කෙනෙක් මේ දේශනා කරන්නේ නැත්නම් ඊට වඩා දෙයක් තියනවාද කියන එක. ඊළඟට දුක්ඛ සමුදයේ ඥානය. ඒ කියන්නේ මොකද්ද? දුක හටගන්නේ කොහොමද කියන නුවණ. ඒ වගේම නිරෝධේ ඥානය. නිරෝධේ ඥානයේදී මොකක්ද එන්න ඕන? මොන වගේ දෙයක්ද? දුකේ නැතිකම, දුක නොපිහිටන ස්වභාවය මොන වගේ? දුක්ඛ නිරෝධේ ඥානන්නේ. එතකොට එතන කිසිම දුකක් ඉතුරු වෙන්න බෑ නිරෝධය කියනකොට. දැන් අපි සමහර විට නිරෝධය කියලා අපි දන්න එකේ පොඩි පොඩි දුක් ඉතුරු වෙලා තියෙනවා. දැන් අපි දැන් උදාහරණයක් විදිහට අහලා මේ රහතන් වහන්සේ කියන්නේ දුක්ඛ නිරෝධය කරපු කෙනෙක් නේද? අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කළානේ. එතකොට ඒ රහතන් වහන්සේ ගැන අපි කතා කරද්දී සමහර ඒවා ඉතුරු වෙලා. රහතන් වහන්සේ වායසට ගියා නේද? ලෙඩ වුණා නේද? නේද? රහත් වුණා කියලා ඒවා නැවතිලා නැහැ නේද? එහෙනම් දුක්ඛ නිරෝධේ අඩුවක් තියෙනවා දැන්. අනේ ඒකයි දැන් අපි හිතුවොත් ඒ වයසට යෑම දුක කියලා නේද? අපිට ප්‍රශ්නයක් එනවා රහත් වුණාම එහෙමනම් ඒ දුක නැති වෙලා නැහැ. ලෙඩ වෙන එක දුක නම් රහත් වුණාට පස්සේ ඒ දුක නැති වෙලා නැහැ කියන ප්‍රශ්නයක් එනවා. එතකොට අන්න අපි දන්න එකේයි බුද්ධ දේශනාවේ අඩුවක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ දේශනාවේ නෙමෙයි අඩුව. කොහෙද අඩුව වෙන්නේ? අපේ අවබෝධය. අපි දන්න දේ. එතකොට අපි මේ ලෝකෙට අයිති විදිහට දකින එක නෙවෙයි ආර්ය දර්ශනය කියන එක. ඒ එකම ප්‍රශ්නයක්වත් එන්න බෑ හරියට ඥානය ආවනම්. දුක්ඛේ ඥානං කියන එක හරියට ආවනම් ඒ වගේ ගැටලු එනකොටම ඒවට උත්තර තියෙනවා. එතන මෙන්න මේකයි වැරදිලා තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන් නම් එතකොට ඒ ඥානෙ තියෙනවා. නේද? එහෙම නැත්නම් ඒ ඥානෙ අඩුවක් ඥානයක් නෙවෙයි. ඒ වගේ සමුදේ ඥානය, නිරෝධේ ඥානය, මග්ගේ ඥානය. අපිට ගොඩක් කලාවට අපිට හිතෙන්නේ අනිත් ඥාන තුනම තියෙනවා මග්ගේ ඥානන් තමයි නැත්තේ කියලා. හැමතැනම ගිහිල්ලා කියන්නේ අපිට මාර්ගය කියා දෙන්න. ඉතුරු ඥාන කියා දෙන්න කියන්නේ. ඒ කියන්නේ අපි හිතනවා අපි දන්නවා ඒක. අපි දන්නේ නැත්තේ මාර්ගය වෙන ඇති විතරයි. ඒ එහෙම වෙන්නේ නැහැ මේ සම්මාදිට්ඨියේදී. ඔව් මොකද ওই ඥාන හතරම එකට පහළ වෙන්නේ. එකක්වත් අඩු නැතුව. ඔව් මාර්ගය. ඔව් දුක්ඛේ ඥානං තියනවනම් මාර්ගේ ඥානං තියෙනවා. එහෙම නැත්නම් ඔව් ඒ සමුදේ ඥානං තියනවනම් අයිතුරු ඥාන ටික එතන තියෙනවා. එහෙම නැත්නම් නිරෝධේ ඥානං කියන එක ආවනම් අනිත් ඥාන තුනත් එතන තියෙනවා. මොකද ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඇයි සම්මාදිට්ඨිය වැදගත් වෙන්නේ? සම්මාදිට්ඨිය නැත්තම් කොච්චර සිහිය පිහිටියත් කොච්චර භාවනා කළත් ආර්ය මාර්ගය වැඩෙන්නේ නැහැ. මඟපල් ලබන්න බෑ. අයි ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්න සම්මාදිට්ඨිය. ඒත් සම්මාදිට්ඨිය නැත්තම් ආර්ය මාර්ගය වැඩෙන්න විදිහක් නැහැ. ආර්ය මාර්ගය වැඩුන්නේ නැත්නම් ආර්ය ප්‍රතිඵල ලැබෙන්න විදිහකුත් නැහැ. අපි කොච්චර හිතාගත්තත් ඒ ධර්මයට අනුව එහෙම වෙන්න බෑ. එහෙනම් අපේ ප්‍රෝම කල්පනාවෙන් මේ සම්මා දිට්ඨිය කියන එක හොඳට හොයන්න ඕන. ඒක නැත්නම් කොහොමද හදාගන්නේ කියන එක හොයන්න වෙනවා. ඒකට සම්මා දිට්ඨිය කියනකොට ඒ ඥාන හතර. දුක කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? නිරෝධය කියන්නේ මොකද්ද? මාර්ගය කියන්නේ මොකද්ද කියන එක හරියටම පැහැදිලි වෙන්න ඕන. එහෙම නැත්නම් ධර්ම නුවණින් විමසන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, හොයන්න ඕන. ඒ සතර ඥානයි. ඒකේ අපි දුක්ඛේ ඥානං කියනකොට අපි හිතන්නේ ඕන්න දැන් අපිට වාඩිලා ඉන්නකොට රිදෙනවා දුක. ලෙඩ වුණාම දුකයි. එහෙම නැත්නම් වායසට ගියාම දුකයි. ඈ නැත්නම් කවුරු හරි මැරුණාම දුකයි කියන එක. ඒවයින් තව ටිකක් නුවණින් හිතන්න ඕන. මරණය දුකයිද කියන එක අපි බැලුවා. දැන් අදත් මට මරණ කීපයක්ම ආරංචි වුණා. ඔව් කොහොමද කිත්තුවෙන් ඉන්නේ? මේ ඉතින් ඒ දැන් ඒ මරණ දුකයිද? දුක නම් කාටද දුක කියන එක. දැන් ඒ මරණයට අඬන්නේ කී දෙනයිද? අඬන්නේ නැති අය කොච්චරද? අපි මරණයක් ගත්තොත්. එතකොට හැම දෙනාටම මරණය දුකයිද? නැහැ නේද? අන්න එතකොට දැන් තියෙනවා එහෙනම් මරණය දුකයි කියපු එක හැමෝටම දුක වෙලා නේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා නේද? මේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ අවබෝධය. හොයන්න. එතකොට මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දකින එක ප්‍රඥාව. සමහරු හිතනවා අපි දන්නේ නැහැ කියලා. දකින එකද ඒක කොහොමද ප්‍රඥාව? මේ නැත් ඒ දකින එක තමයි ප්‍රඥාව. අපි දන්න දේ අඩුවක් තියෙනවා. එතකොට තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ කියන තැන තියෙන්නේ. අපි දන්න දේට දහම ගලපන තාක්කල් දහම හම්බ වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දුක ගැන දේශනා කරා. අපි දන්න දුකට ඒ ටික දාගත්තාම ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එතකොට ඒවයි ඒ ගැටලු ප්‍රශ්න මතු කර ගන්න ඕන අර වගේ දැන්. මරණය දුකයි කියවහන් අපි මරණය දුකයි තමයි කියලා පිළි අරන් ඉවරයි. ඒක හොයලා නැහැ නේද? දැන් නුවණින් හොයනවා කියන්නේ ඇයි සමහර මරණ දුක වෙන්නේ, ඇයි සමහර මරණ දුක නැත්තේ කියලා හොයන්න නේද? ඒ වයින් තමයි අපේ දුක්ඛේ ඥානං කියන එකේ අඩුවක් තියෙනවා කියලා දැනගන්න. දැන් ලෙඩවීම දුකයි කිව්වට ඉස්පිරිතාලේ ලෙඩ්ඩු ඉන්නවා අපි අඬනවද? නැහැ නේද? හදිස්සියේ හොස්පිටල් එක පැත්තේ යනවා කවුරු හරි යාළුවෙක් එහෙම ඉන්නවා නම් බලන්න නේද? බලන්න යනකොට දැන් හොය හොයා යනවා. නම තියෙන එක්කෙනා හොය හොයා යනවා. එතකන් ලෙඩ්ඩු කී දෙනෙක් හම්බ වෙනවද? අපි දන්න එක්කෙනා හම්බ වෙනකන් අපිට දුක නැහැ. මේ ඒ වගේ ඒවත් විදර්ශනාවට ගන්නවා. මේ එනවා කිව්වට එන එකක් නැද්ද නේද? ඔහොම හිතෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ දැන් අපේ විදර්ශනාව කියන්නේ ඒ මොහොතේ හිත දිහා බලන්න පුළුවන් වෙනවා. ඒ මොහොතේ හිත දිහා බලන්න පුළුවන් වෙනවනේ. ඊළඟට අපේ හිත මොන වගේද කියලා ඒකට අහුවෙන්නේ නැතුව බලන්න පුළුවන් වෙනවා. දැන් හිතේ තත්ත්වය මොකද්ද? අනේ දැන් හිත දිහා දකිනවා කියන්නේ හිතෙන් කරන්නේ මොකද්ද? හිතට කරන්න පුළුවන් මොකද්ද පළවෙනි දේ? හිතන්. හිතනවා කියලා දන්නේ කොහොමද? නෑ, ඔන්න දැන් හිතුවා කියලා දන්නේ කොහොමද? හිතනවා පේනවද? නෑ. මොකෙන්ද දැනගන්නේ? ඈ? මනසින්මයි. දැන් හිතුවා කියලා දැනගන්න විදිහ කොහොමද? මොකක් හරි හිතුවා කියලා දැනගන්නේ කොහමද? වචන ටික නෙමෙයි අහන්නේ. දැන් ඔන්න දැන් මේ මොහොතේ හිතක් හැදුවා කියලා කොහමද දන්නේ? ඇහැට පේන්නේ නැහැ. ඈ? ඔව්. ඒ කියන්නේ දැනගත්තේ මොකද්ද? ඔන්න මොනවා හරි අමුතු දෙයක් දැනගත්තා. ඒ හිතපු හින්දා. නේ? ඒ කියන්නේ හිතුවා කියලා දැනගන්නේ හිතපු දේ හින්දා. අරමුණෙන් තමයි අල්ලගන්න උනේ. ඔන්න මේක හිතලා කියලා.
ගෙදර ගැන
හිතුවා නම් ගෙදර අන්න දැන් ගෙදර ගැන හිතුවා කියලා එකෙන්නේ අපි අන්න හිතක් හදලා කියලා දැනගන්නේ නේ. ඒ කියන්නේ ගෙදර නැතුව හිතුවා කියලා දැනගන්න විදිහක් නැහැ. මොකද හිත පේන්නේ නැහැ. අරමුණ කියන්නේ මොකද? අපි දැනගත්තා මොකක් හරි. හැම මොහොතෙම මොනවා හරි දැනගන්න. ඒ මොනවා හරි දැනගත්තු දෙයින් තමයි අන්න දැනගෙන. දැනගෙන කියන්නේ හිතක් හදලා. නේද? අපිට දැනගත් හේතු දෙයින් තමයි හිතුවා කියලා අල්ලගන්න තියෙන්නේ. වෙන විදිහක් නැහැ. මොකද අනිත් ආයතන එකකටවත් හිත අහුවෙන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ නේද? හිත පේන්නේ නැහැ. කනට ඇහෙන්නෙත් නැහැ. හිතන ඒවා ඇහෙන්නෙත් නැහැ. නහසයට අහුවෙන්නෙත් නැහැ. දිවට අහුවෙන්නෙත් නැහැ. කයට අහුවෙන්නෙත් නැහැ. මනස. ඒකට මනස වැඩසලා කියලා දන්නේ කොහොමද? මොනවා හරි දෙයක් දැනගන්න.
හැබැයි හිතට හොඳට පේනවා ඇහෙනවා.
අවු. ඒකෙන් තමයි අපිට හිත අල්ලගන්න පුළුවන්. ඔව්. එතකොට දැන් හිත දිහා බලා ඉන්නවා කියන්නේ අපි ඇත්තටම බලා ඉන්නේ හිත ගන්න අරමුණු දිහා. හිත පේන්නේ හිත දිහා බලන් ඉන්න කිව්වට. නේද? හිත මොන වගේද කියන්න බෑ. හිතගත්තු අරමුණක් නම් කියන්න පුළුවන්. ඒක හොඳනම් හොඳ පැත්තේ නරක නම් නරක පැත්තේ නේද? ඕන වෙන්නේ දෙකෙන්ම අයින් වෙන එක. දෙ ඉස්සෙල්ලා හිත හොයාගන්න එක. දැන් අපි ඔව් මොන මොහොතේ හොඳට අවධානයෙන් බැලුවොත් ඔන්න දැන් මේක හිතුවා කියලා පේනවා. එතකොට ඒ සිහිය ඕන වෙන්නේ ඒකට. මොන දැන් හිතකලේ මොකද්ද කියලා හොයාගන්න සිහිය ඕන. හරි. එතකොට නුවණින් තමයි කියන්නේ ඔය හිතුවා. මොන දැන් ගෙදර සිහි වුණා කියන්නේ. අපි ගෙදර ගැන පොඩ්ඩක් කතා බලලා අන්න අන්න හිතුවා කියලා තව පැත්තකින් පෙන්නනවා. නේද?
මනසට
පිහිට කියයි කියන්නේ. ඔව් ඒ වගේ ගන්න පුළුවන්. අපි ඒක ටිකක් කතා කළා නේද? ආයතන පහට පිහිට. ආයතන පහ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, කය කියන එක නේද? ඒ ආයතන පහක් තියෙනවා. එතකොට බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙහෙම ආයතන පහක් තියෙනවා. ඒ ආයතන පහ එයා විස්තර කරනවා. ඒගොල්ලන්ට නානා විෂයානි නානා ගෝචරානි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ විෂය වෙනස්. දැන් ඇහැට විෂය වෙන ඒවා කනට විෂය වෙනවද? නැහැ. ඇහැට මේ වර්ණ රූප මිසක් ශබ්ද විෂය වෙන්නේ නෑනේ. ගෝචර වෙන්නේ නෑ නේද? අපි කන ගත්තොත් එයාට ගෝචර වෙන්නේ ශබ්ද විතරයි. වර්ණ ගෝචර නැහැ. ඒතර මේ මේ පස් දෙනා වෙන වෙනම ගත්තොත් ඒකල්ලෝ වෙන වෙන වැඩ පහක් කරන්නේ. එක්කෙනෙක් කරන වැඩේ තව කෙනෙකුට පුළුවන්ද? ඇහැ කරන වැඩේ කනට කරන්න බැහැ. නැත්තම් කන කරන වැඩේ නාසයට කරන්න බැහැ නේද? එතකොට ඒගොල්ලෝ පස් දෙනා වැඩ පහක් කරා. එක්කෙනෙක් කරන වැඩේ තව කෙනෙකුට කරන්න බැහැ කියන නුවණ ඉන්නවා. එතකොට ඒ බ්‍රාහ්මණයා ඒ ටික හිතලා තිබුණේ. මේ පස් දෙනෙක් ඉන්නවා, ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒගොල්ලෝ නානා විෂයානි නානා ගෝචරානි. ඊළඟට අහනවා කවුද මේ පස් දෙනාට පිලිසරණ? පටිසරණ කියලා පාලි වචනේ. මේ පස් දෙනාට පටිසරණ වෙන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. හරි. කවුද ආයතන පහට පිලිසරණ වෙන්නේ? එහෙන් මොකක් හරි දැක්කා කණේ මොකක් හරි ඇහුවා කවුද පිලිසරණ ඒගොල්ලන්ට?
මනස.
මේ පස් දෙනාට දව් වෙන්නේ මනස. හරි. ආයතන පහට පිලිසරණ මනස කියනවා. ඊළඟට බ්‍රාහ්මණය අහනවා මනසට පිළිසරණ කවුද කියලා. සතිය. සතිය කියන එක තමයි උත්තරනේ. ඊළඟට අහනවා සතියට පිළිසරණ කවුද? සතියට පිළිසරණ විමුක්තිය කියලා කියනවා. විමුක්තිය කියන්නේ මොකද්ද සාමාන්‍ය? මිදුණා වගේ, නිදහස් වුණා නේ විමුක්තිය. සතියට පිළිසරණ විමුක්තිය කියනවා. මේ මේ සූත්‍රයේ තියෙන ටික මම කියන්නේ. ඊළඟට අහනවා විමුක්තියට පිළිසරණ කවුද? නිවන. ඒ බ්‍රාහ්මණය අපිට වඩා හිතනවා. එයා අහනවා නිවනට පිළිසරණ කවුද? අපි හිතන්නේ තියෙනවා අපිට ටික. ආ
ඒක නිවනේ
නවතින හිතනවා. ඔව්. නිවන දැකලා නෙමෙයි උනාට අපි නිවනේ නවතිනවා ප්‍රශ්න කරන්නේ. හරි දැන්. අපකට නිවනට පිළිසරණ ඇහුවහම බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න ප්‍රශ්න ඉක්මවා ගියා නිවනට එහෙම පිළිසරණ කතාවක් නැහැ කියලා. එතකොට AI කියලා ඊළඟට එයා
හිතනවනේ.
ඔව්. ඒ කියන්නේ ඒ කියන්නේ වචනයක් කියපු පළියටම ඒක පිළි අරන් හරියන්නේ නැහැ. ඒක ඊට වඩා තේරුම් ගන්න තියෙනවා නේද? තර දැන් ඔක මුලින්දන් ලියාගෙන ඉන්න ඕන. ආයතන පහට ඇයි පිළිසරණ මනස කියලා කිව්වේ කියලා අපිට හොයන්න ඕනේ. මනස නැත්තම් පිළිසරණ නැති වුණා නම් ආයතන පහ අපි අහන සද්දෙට මනස යමුන් නැත්නම් එහෙම ආයතනේ වැඩ කරනවද? එතකොට වැඩ කරන්නේ නැහැ. ඇහි ඕන තරම් දේවල් ගැටෙනවා. හැබැයි ඒතන මනස උදව් වුනේ නැත්නම් කිසිම දැනගැනීමක් වෙන්න විදිහ නැහැ නේ. අපිට මුලින් නිකන් ඒ වගේ හිතට හැකි නේද? මනස නැතුව ආයතන පහට වැඩ කරන්න බැහැ. ඊළඟට මනසට පිළිසරණ සතිය කිව්වේ කියන එකත් එහෙම හොයන්න වෙනවා. සතිය නැතුව මනසට වැඩ කරන්න බැහැ කියලා ආවොත් එහෙම අනිත් පැත්තට මට නම් ප්‍රශ්නයක් එනවා. එහෙනම් අපි හැමතිස්සෙම සතියෙන් ඉඳලා තියෙන්නේ මනසට සතිය නැතුව වැඩ කරන්න බැිනා. ඉතින් අපේ මනස වැඩ කරන්නේ නැති වෙලාවක් තියෙනවා නෑනේ. එහෙනම් ඒ කියන්නේ අපි සතියේ ඉඳලා එහෙනම් මොකටද 아무තේ සතිය
පිටින්?
යම් කිසි සතියක් තිබිලා තියෙනවා. හැබැයි මේ කියන්නේ ඒකද කියන අන්න එහෙම ප්‍රශ්න කරන්න වෙනවනේ. දැන් මේ දහමේ තියෙන එක තමයි පුළුවන් තරම් අර ප්‍රශ්න කරන්න ඕන. ඒ තේරුණා කියලා පිළිගත්තොත් එහෙම දහම අවබෝධ වෙන්නෙම නැහැ. දැන් මේ ප්‍රශ්න කරන මේ බ්‍රාහ්මණයා ඒ ප්‍රශ්න ටිකට උත්තර ටිකක් අරන් යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔය ආත්මණය මරුණත් එහෙම ආයේ කාම ලෝක වලට එන්නේ නැහැ කියලා. එච්චර නුඹණක් මේ ප්‍රශ්න ටිකේදී ඇවිල්ලා තියෙනවා. දැන් අපි දන්නවනේ කාම ලෝක වලට එන්නේ නැහැ කියන්නේ මොන තත්ත්වෙද? අනාගාම. පොත් ප්‍රශ්න ටික අහලා උත්තර ටික හම්බ වෙනකොට මේ අනාගාමීලා යන්නේ මේ 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 ඒ ආවේ දැන් බුදුහාඳුරෝ කියන ඒ කියන්නේ බෞද්ධයෙක්ද ආවේ? නැහැ. බ්‍රාහ්මණ දැන් එයාගේ වෙනස වුණා. ඒ ටික එයා ප්‍රශ්න කරන්නේ ඒ ගැන හිතලානේ අවබෝධකේ. දැන් අපි ප්‍රශ්න උත්තර දෙකම බලනවා අපිට අවබෝධ නෑ. මුළු සූත්‍රෙම කියවලා දැන් උත්තර ටිකක් පාඩම් කරගෙන එහෙනම් ඊට වඩා උතන දැන් හොයන්න ඕනේ. මේ මේ බමුණා ඇයි මේ ප්‍රශ්නේ ඇහුවේ කියන තැනින් අපි එහෙමවත් හිතන්නවා. තමයි අපි ආයතන හැම වැඩ කර කර ඉන්න අපි ওই ප්‍රශ්නේ අහන්නේ. යා වෙනම හිතලා තියෙනවා ඇහැ කන නාසය දිව ශරීරය ගැන හිතට හිතලා නේද? ඉස්සෙල්ලා හොයාගෙන තියෙන එක්කෙනෙක් කරන වැඩේ තව කෙනෙකුට කරන්න බෑ. මේ අර විෂය වෙන එක තව කෙනෙකුට විෂය වෙන්නේ නැහැ. නේද? අපි නම් ඒ වුණාට ওই සද්දය ඇහෙනකොටම හැරිලා බලනවා. ඇයි සද්දේ අහන්නේ කණෙන් බලන්නේ ඇහෙන් ඒව දන්නේ නැහැ අහලා දැනගත්තු දේ අහලා දැනගත්තු දේ දකින්න පුළුවන් කියන තැන තමයි තියෙන්නේ නේද එහෙනම් තමයි හැරිලා බලන්නේ සද්දයක් ගන්න අහපු දේ දකින්න පුළුවන් කියන හින්දානේ හැරෙන්නේ එතකොට මොකද වෙලා තියෙන්නේ කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න පුළුවන් කරලා නේද දැන් ඒක මුලාවක් වෙන්න ඕනනේ කවදාවත් කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න බෑනේ කනට ගෝචර වෙන්නේ ශබ්ද රූප ගෝචර වෙන්නේ නෑනේ ඇහැට ගෝචර වෙන්නේ රූපනේ රූපයි ශබ්දයි කියන්නේ ಜಾති දෙකක් නේ දැන් අපි තමයි ඇහැට ගෝචර වෙන්නේ පාටනේ කනට ගෝචර වෙන්නේ පද්ද දැන් කණෙන් පුළුවන් ද මොන පාටද කියලා කියන්නේ බෑ ඇහෙන් පුළුවන් ද මොන ශබ්දෙද කියලා කියන්නේ ඔය පාටට තියෙන මොන ශබ්දෙද බැරි වෙන්න ඕන හැබැයි අපි ජීවත් වෙන්නේ පුළුවන් කියන මට්ටමේ ඒ නිසා තමයි ඇහුණ ගාම ඇහෙන් බලන්නේ ඇහුණ දේ තියනවාද නේ කට තේරුම් ගන්න ඕන අපි ඉන්නේ ආයතන මුලාවේ ආයතන වලට සිහිය නොවන පිහිටලා නැහැ ආයතන පිරිසිඳ දැකලා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ආයතන වලට සිහිය නොවන පිහිටන්න කියලා. නේද? නිවන කියනකොටම සලායතන නිරෝධයමයි නිවන කියන්නේ. නිරෝධය කියන්නේ මොකද්ද? ඔන්න නිරෝධය ඥානය වුණේ. නිරෝධ කියන්නේ මොකද්ද? නිරුද්ධ කරන නිරුද්ධ කරනවා කියන එකේ අදහස මොකක්ද? නිරෝධය කියන්නේ මොකද්ද? හටගන්නේ නැති බව අන්න හරි. උපදින්නේ නැති බව නේද? නූපදින නිරෝධ කියන්නේ ඉපදිලා නැහැ.
එතකොට දකින්න.
හා මොකද්ද දකින්න?
දැන් ආයතනයක් උපදින්න එපයි
දකින්න. දැන් දකින්න නෑ උපදින්න ඕනේ. දැන් නිරෝධ කියන්නේ ඉපදිලා නැති බව.
ආයතන ඉපදිලා නැහැ.
දකින්නවා කියන්නේ ඉපදිලා.
ඉපදිලා.
ඔව්. නිරෝධය කියන්නේ ඉපදිලා නැති බව.
ඉපදිලාම නැති බව.
ඔව්. ඉපදিলা නැති වුණ බව නෙවෙයි. හටගෙන නැති වුණ බව නෙවෙයි නිරෝධය කියන්නේ. නිරෝධය කියන්නේ ඉපදিলা නැහැ.
නිරෝධය කියන්නේ ඉපදিলা
නැති බව. ඔව්. ඇති වුණා නම් නිරෝධ කියන්න බෑ.
දැන් එතන ඒකට රහතන් වාසික දැක්කම කොහොමද කතාවේ? නෑ එතකොට එතෙන්ම
දැන් ඕකට පාලි වචනේ දාගම් මොකද දැන් ඉපදුණා කියන එකට පාලි වචනේ මොකද්ද හටගත්තා කියන එකට? ಜಾති. ಜಾති කියන්නේ? ಜಾතිය කියන්නේ මොකද්ද එහෙනම්? ඉපදුණා, හටගත්තා. නේ. මරණ කියන්නේ මොකද්ද? අපි දන්න සිංහල ටික තේරුම් ටික වාගෙන. ಜಾතිය කියන්නේ ඉපදුණා. මරණය කියන්නේ මැරුණා කියන්නේ මොකද්ද? මැරුණා කියන්නේ නිරෝධය දැන් නොතෙන්ද ආවට එන්න ඕනේ. මැරුණා කියන්නේ නිරෝධය. දැන් කවුරු හරි මැරුණා කියන්නේ නිරෝධ නිවන් සැප ලැබේවා කියලා බෝඩ් නම් එල්ලනවා. එහෙම නේ අපි ඉන්න සම්මතේ හොයාගන්න ඕනේ නේද? අය අපි ජාතිපි දුක්ඛා කියනවා මරණම්පි දුක්ඛා කියනවා. ජාතිය මොකද්ද? මරණය මොකද්ද කියලා හොයාගන්න එපා ඉස්සෙල්ල. ජාතිය කියන්නේ ඉපදුණා, හටගත්තා. මොනවාද හටගත්තේ? ස්කන්ධයන්ගේ පහළ වීම. කන්දානම් පාතු බවෝ. ස්කන්ධ කියන්නේ මොනවද? ඒක ටික දන්නවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ජාති පහයි තියෙන්නේ. ඔය පහ කොහේ හරි හටගත්තා නම් ඉපදුනා නේ ජාති. කන්දානම් පාතුවව ආයතනානම් පටිලව ආයතනට ගත්තත් ඒත් ඉපදුනා. ඉස්සලා හපු එක. ආයතනට ගත්තා කියන්නේ ජාති. ඉපදුනා. හ්ම්. ජාති කියන්නේ ඒකට. ස්කන්ධයන් පහළ වුණා නම් ඒක ජාති. ආයතන පහළ වුණා නම් හටගත්තා නම් ඒත් ජාති. නේද? අපෙන් ඊළඟ ප්‍රශ්නේ තමයි නිරෝධය කියන්නේ මොකද්ද? මැරුණා කියන එකද?
ආයතන
හටගත්තා. නොහටගන්න. එහෙනම් තමයි මම මැරුණා කියන්නේ මොකද්ද කියන එක අපි. දැන් නිරෝධය කියන්නේ නූපදින බවනේ. හත නොගන්න බවටනේ නිරෝධය කියන්නේ. මැරුණා කියන්නේ හත නොගන්න බව නෙවෙයි. අනෝක තේරුම් ගන්නවා. මැරෙන එක මේ සසර යන කෙනා ඉපදෙනවා මැරෙනවා නේද? නිරෝධය අපි කතා කරන්නේ රහතන් වහන්සේට. නේද? එතකොට මේ සම්මතේ කෙනා මැරුණා නම් එහෙනම් නිවන් දැක්කා කියලා කියන්නේ. මැරුණා කියන්නේ නිරෝධය නෙවෙයි. නැති වුණා කියන්නේ නිරෝධය නෙවෙයි. අන්නක තේරුම් ගන්නවා. ඒකයි මේ නිරෝධේ ඥානං හරි වැදගත්. ඒ කියන්නේ
නිරෝධය කියලා කියන්නේ කිසි දෙයක් නැති වුණා නෙවෙයි.
නොහටගත්. හටගත්තේම නැහැ. ඒක තේරුම් ගන්න තමයි මම අර බල්ලාගේ උපමාව ගන්න කියන්නේ. දැන් බල්ලා වතුරට යෙදෙනකොට මොකද වෙන්නේ? වතුරට බුරනවනේ නේද? ඇයි බුරන්නේ? තව බල්ලෙක් ඡායාව කතාව නෙමෙයි. බල්ලා බුරන්නේ ඇයි? තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන හින්දා. නේද? ඡායාවක් නම් ඌ බුරන්නේ නැහනේ. ඡායාව කියලා දන්නවනේ. ඌ ඡායාව කියලා දන්නේ. නැහැ. ඌ දැනගත්තේ බල්ලෙක් කියලා. නේද? එතකොට එයාගේ මානසිකත්වයට තව බල්ලෙක් ඉපදුනාද නැද්ද? ඉපදුනා. වතුරේ බල්ලෙක් ඉපදුනායි ජාති. ස්කන්ධ ටික පහළ වුණා එයාට. මොකද ඒ බල්ලා හැදිච්ච රූපය ස්කන්ධය එයාට තියෙනවා. නේද? එයා දැඩිව විශ්වාස කරනවා ඇල්ලුවත් අහු වෙනවා. රූප ස්කන්ධය තියෙනවා කියලා නේද? එතකොට ස්කන්ධ පහළ වුණාද නැද්ද? පහළ වුණා. එතකොට මේ බල්ලගේ මානසිකත්වයට ස්කන්ධ ටික පහළ වුණා. ඒකට කියනවා ජාතිය කියලා. ස්කන්ධය පහළ වීමට දෙන නමනේ ජාතිය. කන්දානම් පාතු බව. හරි? එතකොට බල්ලා රැවටෙනකොටම ස්කන්ධ ටික පහළ වෙලා. ඒ ස්කන්ධ පහළ වීමමයි අපි රැවටුණා කියන්නේ. බල්ලෙක් පහළ වෙලානේ. නේද? එතකොට ඒ රැවටීම තියෙනකන් ස්කන්ධ තියෙනවද නැද්ද? තියෙනවා. දැන් අපට වතුරේ බල්ලෙක් උපදිනවද? උපදින්නේ නැහැ. අනේ නූපදිච්ච ගතිය තමයි නිරෝධය. තේරෙනවද නේද? දැන් බල්ලට බල්ලෙක් පහළ වෙලා වතුරේ. අපිට පහළ වෙලා නැහැ. ඉන්න බල්ලා නැති වුණාද පහළ වෙලා නැද්ද? අපි වතුරට එවෙනකොට හිටිය බල්ලෙක් නැති වුණාද? බල්ලෙක් ඉපදුන්නේ නැද්ද? අනේ දැන් අර මරණය කියන නැතිවීමේ නිරෝධයේ වෙනස. තිබුණ දේ නැති වුණා කියන එකයි ඉපදුනේ නැහැ කියන එකයි දෙකක්. නොහට ගැනීම. හරි? එතකොට ඔන්න ඔතන එන්න ඕන නිරෝධේ ඥාණයට එන්න. නූපදිච්ච ස්වභාවය. ඇයි නූපදිමේ ඉපදෙන්න හේතු යෙදුනේ නැහැ. සමුදය යෙදුනේ නැහැ. නේ මේ ඇතිකල්ලි මේ වේනේ ධර්මතාවය. සමුදය තියෙනකොට ඵලය තියෙනවා. දැන් බල්ලගේ මෝඩකම තියෙනකොට වතුරේ බල්ලා ඉන්නවා. මෝඩකම යෙදුම් නැත්නම් ඒ අපේ මානසික තත්ති. අපට බල්ලෙක් හටගෙන ඉන්න එක නැති වුණා නෙවෙයි. ඉපදිලා නැති වුණා නෙවෙයි නේ. ඔන්න ඔය ධර්මතාවය හොඳට තේරුම් ගන්නවා. මෝඩකම තියෙනකොට ඉපදුනා. ආයතන මුලාව තියෙනකොට ඉපදුනා. හරි. අවිද්‍යාව තියෙනකොට හටගෙන ඉවරයි සංකාරය. අවිද්‍යාව නිසා සකස් වුණා. ඒ උපමාවේදී අපිට අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. එතකොට අවිද්‍යාව නැත්තම් උපදින්නේ නැහැ. එතන අවිද්‍යාව තියෙනකොට උපදිනවා. අවිද්‍යාව නැත්තම් උපදින්නේ නැහැ, හටගන්නේ නැහැ. ඒ හට නොගත් බවට දෙන නම තමයි නිරෝධය. දැන් අපිට නැති වුණොත් නැති වුණේ මොකද්ද කියලා කියන්න පුළුවන්. මේක නැති වුණා. නිරෝධේදී නිරෝධ වුණේ මොකද්ද කියන කතාව අදාළද? නැහැ. ඉපදිලා නැහැ. ඒ නිරෝධ මොකද්ද කියලා අහනවා නම් නිරෝධක අවබෝධ කරගන්න. මොකද්ද මේ නිරෝධ කියලා නිරෝධ වුණේ මොකද්ද කියලා අහනවා නම් නිරෝධ ඥානය නැහැ. මේ නිරෝධ කියන්නේ ඉපදිලා නැහැ නේ, හටගෙන නැහැ නේ. ඉතින් මොකද්ද කියලා කතා කරන්නේ? කොහොමද ඉපදිලා නැන්නේ? තේරුණා? නොහටගත්තු බවමයි නිරෝධය. කතා කරන්න දෙයක් නැහැ. දෙයක් තිබුණොත් නිරෝධේ නිවි. එතකොට තේරුම් ගන්න මේ ඉපදිලා නැතිවීමයි නිරෝධයයි කියන්නේ වෙනමම ධර්මතාවයක්. හරි. ඉපදීම නැතිවීම කියන්නේ ජාතියයි මරණයයි. ස්කන්ධ බිඳී යෑමට තමයි අපි මරණය කියන්නේ. ස්කන්ධ පහළ වීමට කියනවා ජාතිය. ස්කන්ධ පහළ වීමට ජාතිය කියනවා, ස්කන්ධ බිඳිලා යන එකට මරණය කියනවා. ඒක නිරෝධය නෙවෙයි. ඔව්, ඒක ආර්ය දර්ශනය නෙවෙයි, සම්මුතිය කියන කතාවක්. ලෝකෙට අයිති කතාවක්. හරි. ලෝකයාට තියෙනවා ජාතියයි මරණයයි දෙකම. ඒ අවිද්‍යාව නිසා, ලෝකෙට අහු වුණ නිසා. ලෝකෝත්තර මනසට අවිද්‍යාව යෙදිලා නැත්තම් ජාතිත් නැහැ, මරණත් නැහැ. ඒ අජර අමර කියලා එහෙම කියනා නේ. ජරාවක් නැහැ, මරණයක් නැහැ, නිවන කියන එක. එතකොට නිරෝධේ ඥානෙදි පේන්න ඕනේ මේකේ ජාතිය තියෙන්න බෑ, ජරාව තියෙන්න බෑ, ව්‍යාධිය තියෙන්න බෑ, මරණය තියෙන්න බෑ කියන නුවණක් එන්නවා නිරෝධේ ඥානය කියනකොට. එතකොට තමයි තේින්නේ අපි අර රහතන් වහන්සේ වයසට ගියානේ කියන එක කොච්චර මෝඩ කතාවක්ද කියලා. ඒ කියන්නේ අපේ මට්ටමේ කතාවක්. ඒක ආර්ය දර්ශනයට අදාළ නැහැ. රහතන් වහන්සේ කියන්නේ ඒක ඔක්කොම ඉක්මවා ගිය තත්ත්වයක්. ඉපදීම නැවැත්තුවා. ඉපදීම නැවැත්තුවා නම් ස්කන්ධ පහළ වෙන්න පුළුවන්ද? බැහැ. කන්දානම් පාතුවෝ කියන එක යෙදෙන්න බැහැ. අපට ඒක පැහැදිලි කරන්න බැරි එක වෙනම කතාවක්. තහමතානුව කන්දානම් පාතු බහූ. කන්දයන්ගේ පහළවීම. ජාතිය. ජාතිය දුරු කළා නම් ජාතිය ඉක්මවා ගියා නම් ස්කන්ධ පහළ වෙන්න විදිහ. උපාදානේ ස්කන්ධ. ඔව්, දැන් ඒ අපිට ඔක දැන් පැහැදිලි කරන්න බැරි හින්දා අපි දාගන්නවා වචනය. ස්කන්ධ ටික තියෙනවා, උපාදානේ තමයි නැති වුනේ. හැබැයි දහමේ තියනවාද උපාදාන ස්කන්ධ පහළ වීමටයි ජාතිය කියන්නේ කියලා? නැහැ නේද? කන්දානම් පාතු බව. කන්දයන්ගේ පහළ වීම ජාති. ජාතිපි දුක්ඛා කියන එක තේරුම් ගන්න නම් අන්න කන්දයන්ගේ පහළ වීම දුකයි කියන තැනට එන්න. ආයතනානම් පටිලාභෝ. ආයතනයන්ගේ පහළ වීම ජාතිය. එහෙනම් ජාතිය දුකයි. අපිට දුක දැනෙන්නේ නැති එක වෙනම එක. මොකද දුක්ඛේ ඥානක් නැති හින්දා දුක දැනෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. කන්දයන්ගේ පහළ වීම දුක වෙන්න ඕන, ආයතන නම් පටිලාභෝ කියන එක දුක වෙන්න ඕන දහමතාව. ඒක අපට නොතේරෙන්නේ අපේ ප්‍රඥාවේ අඩුව කියන එක දකින්න ඕන. ආමාන ලෝකයට අවබෝධ වෙන මට්ටම නෙවෙයි. දැන් අන්න ඔතනින් ප්‍රශ්නයක්. දහමට අනුව එහෙම වෙන්න ඕන. දැන් හොයන්න ඕන ඒක ඇයි අපිට එතන වැටහෙනවද කියන එක. පොඩි විවේකයක් එහෙම ඕනද විනාඩි 10 ක්. වතුර නැක ගෙනවද නැද්ද?
කොත්තමල්ලි ගෙනවද?
හොඳයි.
බැලන්ස් කරන්න.